Honorable Tilak Maharapana. Yeah. I have to save time, Honorable. Honorable Tilak Maharapana, please. I have a time constraint, please.
Garu Kathanayakathumani, naa ithanne me.
You have 7 minutes.
Api ada vivada karanne me panatha ithamathma kaaloochithawa genapu neethiyak. Avurudu 65kata pasuwa man ithanne ape Lankawe ada me panatha magin videsha vinimaya palanaya sampurnayenma iwath karana. ඒ පාලනය වෙනුවට අපි මේක විධිමත් විධිවිධාන යොදාලා තිනවා මේක මෙහෙයුම් කරලා හිටන් මේ අපට අවශ්‍ය කරන මේ විදේශ විනිමය ලබාගෙන ඒක හරියාකාරව හසුරුවා ගන්න ක්‍රමවේදයන් පිහිටුවා ගැනීමට මම කියන්න කැමති දැන් අදට මම හිතන්නේ මුළු ලංකා මුළු ලෝකෙම රටවල් 50ක්වත් නැ මේ විදේශ විනිමය පාලනය කරන නීති තියෙන මේකෙම පේනවා මේ විදේශ විනිමය පාලනය කියන එක දැන් හුඟක් පැරණි සිද්ධාන්තයකට බවට පත් වෙලා තියෙනවා ඉස වෙරි outdated concept and we no longer in the modern era need to have laws such as the what we are now repealing so stringent to control our exchange control resources ගරු කතානායකතුමනි මේ නීතිය ගේන්න මම හිතන්නේ ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා එකක් තමයි අපි අපේ ජාත්‍යන්තර වගකීම් අනුව අපි බොහෝ කල් ඉඳලාම මම හිතන්නේ දැන් අවුරුදු 10ක් 15ක් ඉඳලාම මේ විදේශීය විනිමය යම් තාක් දුරට ඩිහිල් කිරීමට ජාත්‍යන්තර නීති අපි සාපි වලට අපි සහභාගී වෙලා තියෙනවා We have ratified several conventions abroad, and we have not. Api ekata sarlana deshiya niti sammatha karala naha. Ekaṭa me ada man hitanne eka karana eka ithamathma kaalujithai kiyala kiwwe ekai. Ta anith ekak tamai apata awashya karana vinimaya man hitanne me sanshodhanaya magin me karanta yana laga panata magin apata awashya karana vinimaya අපට ලබා ගන්නට පුළුවන් වේයි කියන අපට බලාපොරොත්තුකුත් අත්වාසෙන්ම තියෙනවා අපේ හුඟක් පුරවැසියෝ පිටරට ගිහිල්ලා ඉතින් ධනෙ උපදවලා මේ විදේශ මේ විනිමය පාලනය නිසා ඒ මුදල් රටට අපේ රටට ගේන්නේ නැතුව විදේශ රටවලම තැන්පත් කරලා ඉතින් තියෙන අවස්ථාවක් තමයි දැන් මේ තියෙන්නේ ඉතින් මේ පනතෙන් පස්සේ මං හිතන්නේ ඒගොල්ලන්ට බයක් නැතුව මේ මුදල් ටික මෙහෙ ගෙනැල්ලා මෙහෙ ආයෝජනයක් කරලා ඉතින් අපේ රටට යම් කිසි යහපතක් සිදු කර ගැනීමට හැකි වේවයි කියලා මම හිතනවා මම ඇවුම්කන් දුන්නා මේ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරයෙක් කිව්වා මේක මේ හොරකම් කරපු කළු සල්ලි ගේන්නේ කියලා නම් මේක පණවලා තියෙන්නේ මම කියන්න කැමතියි එහෙම එකක් නැහැ මේ 8 වෙනි වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවා මුදල් විසුද්ධිකරණ පනතේ යටතේ සම්බන්ධ යම් කිසි විනිමයක් හෝ අල්ලස් පනතට මගේ වරද්දක් කට සම්බන්ධ විනිමයක් හෝ ත්‍රස්තවාදී වලට උදව් කරන ඒ මුදල් මේ පනත මගින් ලංකාවට ගේන්න කිසිම ආධාරයක් හෝ අනුබලයක් ලැබෙන්නේ නැති බව. එහෙනම් ගරු කතානායකතුමනි මම දන්නවා අපට කාල වේලා මදි මේ කාර්ක සභා අවස්ථාවේදී කරන්න තියෙන සංශෝධන කීපයකුත් තියෙනවා. විශේෂයෙන්ම ඒවා මේ සිංහල පරිවර්තනයේ තියෙන වැරදි නිවැරදි කිරීමේ සංශෝධන නිසා ඒවට කල් යන්න බොහොම කාලයක් ගත වෙන තියෙන නිසා මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. සභාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය කාලය ලබා දීමට සභාව එක්කද? විදේශ විනිමය පනත් කිරීම පද දෙවෙනි කීම සභාව එක්කද? කාර්ක සභාව පළවෙනි වගන්තිය සභාව එක්කද දෙවැනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා
ඔබතුමනි දෙවෙනි වගන්තියට පළවෙනි පිටුවේ නවවෙනි පේලිය ඉවත් කර පාත දැක්වෙන කොටස ආදේශ කරන්නට මෙන්ම යෝජනා කරනවා. මේ අත්වසයෙන්ම සිංහල පිටපත නිවැරදි කිරීමක් පමණයි මෙයින් සිදු වෙන්නේ. සහ නියාමනය කිරීම සහතික කරනු පිණිස මේ පනතේ විධිවිධාන කියන කොටස නම්වෙනි පේලිය ඉවත් කර සංශෝධනයක් හැටියට ආදේශ කරන්න කියලා මා යෝජනා.
සංශෝධන සම්මත කිරීම තුන්වෙනි වගන්තිය
පළවෙනි පිටුවේ
ගරු ඇමතිතුමා සංශෝධනය ඉදපත් කිරීමට
22 සිට 24 වෙනි දක්වා පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න කියලා මා යෝජනා කරනවා. කරු කතානායකතුමනි
ආර්ථික සංවර්ධන බිඳුව තව තියෙනවද?
බැංකුවේ අධිපතිවරයාගේ විධානයට හා පාලනයට යටත්ව විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානයා ලෙස නම් කරනු ලැබ ඇති නිලධාරියා හෝ ඔහු වෙනුවෙන් ඔහුගේ සහායක ලෙස නම් කරනු ලැබ ඇති වෙනත් යම් නිලධාරියෙකු විසින් සිදු කරන ලැබිය යුතුය කියන කොටස ආදේශ කරන්නයි කියන තමයි යෝජනා ස්වාමීන් මේ ගරු කතානායකතුමනි මේක අධීක්ෂණ මේ කාර්ක සභාවෙත් යෝජනාව ඇතුළු කළා තමයි මේ සංශෝධනය සකස් කළා තියෙන්නේ.
සංශෝධන සභාවේද ආර්ථික සංගත පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ ගරු සභාපතිතුමා
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ඉදිරිපත් කරන සංශෝධන සියල්ල රජයේ බාරගෙන තියෙන නිසා අපි එකක්වත් ඉදිරිපත් කරන්නේ
නැහැ. හතරවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි දෙවෙනි පිටුවේ පළවෙනියට 28 වෙනි පේලිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න කියලා මා යෝජනා කරනවා. ඒ කොටස යම් තැනැත්තෙකුට තැනැත්තන් වර්ගයකට හෝ වර්ගවලට තත් යනුවෙන්. ඒ වගේම තුන්වෙනි පිටුවේ 10 වෙනි පේලිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්නයි කියලා මා යෝජනා කරනවා. එවැනි නියමයක් මගින් නියම කරනු ලැබිය හැකි නියමයන් සහ කියන කොටස.
සංශෝධන සභාවෙන්ගද පස්වෙනි වගන්තිය සංශෝධන දෙපාර්තමේන්තුවේ ගරු අමාත්‍යතුමා
පස්වෙනි වගන්තියේ මා යෝජනා කරනවා ගරු කතානායකතුමනි 27 සිට 33 වෙනි දක්වා පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්නයි කියලා. තවද 1 සිට 4 වෙනි දක්වා පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කරන ලෙස මා යෝජනා.
හතරවෙනි පිටුවනේ සංශෝධන සභාවේද 6 වෙනි පිටුවේ
28 වෙනි පේලිය ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න ලෙස මා ඉල්ලා සිටිනවා. කරන ලෙස හෝ ඉල්ලා සිටිය යුතුය යන කොටස.
සංශෝධන සභාවේද 7 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීමට ගරු අමාත්‍යතුමා
7 වෙනි වගන්තිය ගරු කතානායකතුමනි 5 වෙනි පිටුවේ 19 වෙනි පේලිය ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. විනිමයෙන් වූ ප්‍රාග්ධන ගණදෙනු වර්ගය හෝ වර්ග සඳහා නියෝග යන කොටස. ඒ වගේම 6 වෙනි පිටුවේ පළවෙනි පේලිය ඉවත් කර පහත් සඳහන් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. වර්ගය හෝ වර්ග සඳහා විදේශ විනිමය වෙළඳාම් කළ හැකි කියන වචන ටික. ඒ වගේම සිංහල පිටපතේ නිවැරදි කිරීම සඳහා තමයි මේ යෝජනා සියල්ලම ඉදිරිපත් කරන්නේ. 6 වෙනි පේලිය ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්නයි කියලා මා ඉල්ලා සිටිනවා. ලද වර්ගයකට හෝ වර්ගවල අයත් ප්‍රාග්ධන ගණදෙනුවන් වන්නා කියන කොටස. 25 වෙනි පේලිය ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. අවශ්‍ය කරන තැනැත්තාගෙන් ඉල්ලා සිටිය යුතුය යන කොටස.
සංශෝධන පරිදි සභාවේද 8 වෙනි වගන්තිය ඇමතිතුමා
ගරු කතානායකතුමනි 7 වෙනි පිටුවේ 32 වෙනි පේලිය ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. සීමාවක් දක්වා සහ එම නියමයන් සහ කොන්දේසිවලට යටත්ව සිදු කියන වචන ටික. ඒ වගේම 8 වෙනි පිටුවේ 4 වෙනි පේළිය ඉවත් කර පාත්‍යක් වැඩ කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. හෝ ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවේ සිට බැහැරව යම් සේවාවක් සැපයීමෙන් උපයා ගන්නු ලැබූ විදේශ විනිමය මගින් විදේශ වත්කමක් අත්පත් කර යන වචන ටික. ඒ වගේම 7 වෙනි පේළිය ඉවත් කර පාත්‍යක් වැඩ කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. සීමාවන් දක්වා සහ එම නියමයන් සහ කොන්දේසිවලට යටත්ව සිදු යන වචන ටික. ඒ වගේම 10 සිට 12 වෙනි පේළි ඒ පේළි දෙකම ඇතුළුව ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. කුමක් සඳහන් වුවද නියමිත දිනයට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජෙනරල්වරයා වෙත හෝ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ විදේශ ප්‍රධානියා වෙත ප්‍රකාශයට පත් කර නොමැති සහ 2006 අංක 5 යන වචන ටික. ඒ වගේම 15 සිට 22 වෙනි පේළිය එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. 26 වෙනි අධිකාරයේ වූ අල්ලස් පනත යටතේ අධිකරණයකදී දැනට නඩු කටයුතු පවත්වාගෙන යනු ලබන කෝ අධිකරණයක් විසින් නියෝගයක් විකුත් කරනු ලබ ඇති දේපලක් නොවන යම් විදේශ විනිමය ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරනු ලබන ශ්‍රී ලංකාවේ නේවාසික ශ්‍රී ලංකා පුරවැසියෙකු දේශීය ආදායම් කොමසාරිස් ජෙනරල්වරයා වෙත 100%ක ප්‍රේෂණ ගාස්තුවක් පමණක් ගෙවීමට යටත් විය යුතු අතර වෙනත් යම් ගාස්තුවක් බද්දක් අධිකාරියක් හෝ අය කිරීමක් හෝ දඩයක් කියන වචන ටික. ඒ වගේම 24 වෙනි සිට 29 වෙනි පේළි එම පේළි දෙකම ඇතුළුව ඉවත් කර පාස්සනන් කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. එසේ වුවද වටිනාකම ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන නොඉක්මන ශ්‍රී ලංකාවෙන් පිටත පවතින විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරන වැනි යම් තැනැත්තෙකු ප්‍රේෂණ ගාස්තුව හෝ වෙනත් යම් බද්දක් අධිභාරයක් අය කිරීමක් හෝ දඩයක් ගෙවීමට යතත් විය යුතු අතර එම වටිනාකම ඉක්මවා ප්‍රේෂණය කරන ලද යම් විදේශ විනිමය ප්‍රමාණයක් 3 වෙනි උපවගන්තියේ නිශ්චිතව දක්වා ඇති ප්‍රේෂණ ගාස්තුවක් ගෙවීමට යටත් විය යුතුය. එසේ වුවද තවදුරටත් වටිනාකම ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන ඉක්මවන ශ්‍රී ලංකාවෙන් පිටත පවතින විදේශ විනිමය ප්‍රමාණයක් වූ ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරනු ලබන සහ එසේ ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සංවර්ධන බැඳුම් කරයක ආයෝජනය කරනු ලබන එවන් යම් තැනැත්තෙකු ප්‍රේෂණ ගාස්තුව හෝ වෙනත් යම් බද්දක් අධිභාරයක් අය කිරීමක් හෝ දඩයක් ගෙවීමට යටත් නොවිය යුතුය. ඒ වගේම 4 වෙනි කොටස හැටියට උපවගන්තිය හැටියට ශ්‍රී ලංකාවෙන් පිටත පවතින සහ 3 වෙනි උපවගන්තියට 3 වෙනි උපවගන්තිය යටතේ නියමිත දිනයට පසුව ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරනු ලබන විදේශීය විනිමය විදේශ ව්‍යවහාර මුදල් ඉනුමක පවත්වා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් වල පරිවර්තනය කිරීම සිදු කර හැකිය. 5 වෙනි උපවගන්තියට 3 වෙනි උපවගන්තිය සඳහන් කරනු ලැබූ දේපල මහා බැංකුවේ අවසරයකින් තොරව ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලැබ ඇති වූවද එම දේපල 2006 අංක 5 දරන මුදල් විසුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීම මගින් ලබා ගන්නා ලද දේපලක් වශයෙන් සලකනු නොලැබිය යුතුය. ඒ වගේම 6 වෙනි එක වශයෙන් 8 වෙනි වගන්තියේ 3 වෙනි උපවගන්තියේ නියමයන්ට යටු නියමයන්ට අනුව කියන වචන ටික ආදේශ කරන්න යෝජනා කරනවා.
හොඳයි. සංශෝධිත පරි සභාවෙන් ගජ 9 වෙනි වගන්තිය
9 වෙනි වගන්තිය
ඉවත් කිරීමට
14 වෙනි පේළිය ඉවත් කර පහත්ක් වෙන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. නුවන් යම් තැනැත්තෙකු තැනැත්තන් වර්ගයක් වූ වර්ග වෙත කියන වචන ටික.
සංශෝධිත පරි සභාවෙන් ගජ 10 වෙනි වගන්තිය
9 වෙනි
පිටුව
පළවෙනියෙන් 26 සිට 29 වෙනි දක්වා පේළි එම පේළි දෙකම ඇතුළුව ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. හෝ වෙනත් යම් තැනැත්තෙකුගේ තැනැත්තන් වර්ගයක හෝ වර්ගවල විදේශ විනිමය ගණදෙනු හෝ විදේශවත්කම් පිළිබඳව මහ බැංකුව විසින් ලිඛිතව ඒ සඳහා බලය දෙන ලද මෙහි මින්මතු බලයක් බලයලත් තැනැත්තා යනුවෙන් සඳහන් කරනු ලබන විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු යන වචන ටික ආදේශ කිරීමට. ඒ වගේම 10 වෙනි පිටුවේ 14 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහද්දක් වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. වෙනත් යම් තැනැත්තෙකුගේ තැනැත්තන් වර්ගයක හෝ වර්ගවල කියන වචන ටික.
සංශෝධිත පරිදි 10 වෙනි
වගන්ති. සංශෝධිත පරිදි සභාවේකද 10 වෙනි වගන්ති. 11
11 වෙනි වගන්තියේ 12 වෙනි පිටුවේ 22 සහ 23 වෙනි පේළිය ඉවත් කර පාත දක්වන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. ආයන්න මේ පනතේ විධානවලට පටහැනි
චාත්‍ර පේළිය ගරු එමෙතුමා 23 සහ 24 නේ
23 සහ 24 පේළිය ඉවත් කර පාත දක්වන කොටස ආදේශ කරන්න.
හොඳයි.
ආයන්න මේ පනතේ විධි විධානවලට පටහැනිව ජංගම ගණ දෙනුවකදී හෝ ප්‍රාග්ධන ගණ දෙනුවකදී විදේශ විනිමය වෙළඳාමේ නිරත වීම යන වචන. 2 26 වෙනි පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න. සම්බන්ධ විදේශ විනිමය වෙළඳාමේ නිරත වීම 13 වෙනි පිටුවේ 3 වෙනි පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. සිදු කරන බවට මහ බැංකුව විසින් සෑහීමට පත්වනු ලබන අවස්ථාවකදී අමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව මහා කියන කොටස. ඒ වගේම 4 වෙනියට 14 සිට 16 වෙනි දක්වා පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. ආඡේදයේ යටතේ ප්‍රදානය කරන ලද බලය ලබා දීම හෝ 4 වෙනි වගන්තියේ 2 වෙනි උපවගන්තියේ ආඡේදයේ යටතේ ප්‍රදානය කරන ලද අවසර දීම తాවකාලිකව අත්කිටුවනු ලැබිය හැකිය කියන වචන. 14 වෙනි පිටුවේ 10 සිට 17 වෙනි දක්වා පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කරන්න මා යෝජනා කරනවා. 5 බලයලත් වෙළෙන්දුකු හෝ පරිසීමිත වෙළෙන්දුකු නොවන වෙනත් යම් තැනැත්තෙකු තැනැත්තන් වර්ගයක් හෝ වර්ග විසින් 1 වෙනි උපවගන්තියේ ඈ සහ ඈ ඡේද උල්ලංඝනය කරමින් ක්‍රියා කරනු ලැබූ ඇති අවස්ථාවකදී මහ බැංකුව විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව සහ එම තැනැත්තාට සවන් දීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීමෙන් පසු රුපියල් මිලියනකට නොවැඩි මුදලක් හෝ එකී ජංගම ගණදෙනුව හෝ ප්‍රාග්ධන ගණදෙනුව අනාවරණය කිරීමෙහි හා විමර්ශනය කිරීමෙහි ලා මහා බැංකුවට උපචිත වූ යම් වියදම්ද ඇතුළුව එම ජංගම ගණදෙනුවේ හෝ ප්‍රාග්ධන ගණදෙනුවේ ප්‍රමාණය හෝ වටිනාකම හෝ විදේශ විනිමයෙන් හෝ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් වූ එකී විදේශවත්කමේ හෝ එහි යම් කොටසක වටිනාකම නොඉක්මවන මුදලක් දඩයක් වශයෙන් ගෙවන ලෙස ඊ තැනැත්තාට ලිඛිතව නියම කළ හැකි යන වචන ටික. ඒ වගේම 20 සහ 21 වෙනි පේළි ඉවත් කර පහත් දක්වන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. ආඡේදයේ යටතේ තීරණය කරන ලද යම් මුදලක් ගෙවන ලෙස නියම කරන හෝ 4 වෙනි උපවගන්තියේ ආඡේදයේ යටතේ කියන වචන ටික. ඒ වගේම 15 වෙනි පිටුවේ 15 වෙනි පිටුවේ 8 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් දක්වන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. වෙනත් යම් තැනැත්තෙකු 5 වෙනි උපවාකන්තියේ යටතේ පණවන ලද දඩයක් කියන වචන ටික. ඒ වගේම 22 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් දක්වන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. 4 වන උපවගන්තියේ ආඡේදයේ යටතේ මහ බැංකුව වෙත ගෙවන ලද යම් කියන වචන.
11 වෙනි වගන්තිය සංශෝධිත පරිදි සභාවේකද 12 වෙනි වගන්තිය සභාවේකද 13 වෙනි වගන්තිය සභාවේකද
දා හතර වන වගන්තය සභාවක්ගද පාලුස්වනි වගන්තය සංශෝජන ඉරිපත් කිමිට ගරු ඇමැතුමා.
පාලුස්වනි වගන්තය ගරු කතානයකුතුමනි දහවැනි පිටුවේ දහනම්වැනි පිටුවේ විසියක සිට විසි අතරවැනි දක්වා පේලි එම පේලි දෙකත ඇතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. ආ මේ පනතේ යටතේ ගෙවිය යුතුවන මුදල අයකරවා ගැනීම සඳහා එම තැනැත්තාට විරුද්ධව ඉදිරි නඩු කටයුතු සිදුකෝ කළ යුතු වීමට හේතු දක්වුණු ලැබීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් එම තැනැත්තාට ඔහු ඉදිරියට කැඳවිය යුතු අතර ප්‍රමාණවත් හේතු දැක්වීමට අපහෝසත් යන වචන ටික ආදේශ කිරීම.
සංශෝධන පරිදි සභාවෙන්ගද 16 වෙනි වගන්තිය ගරු
ඇමතිතුමා පිටුවේ 15 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. ගරු කතානායකතුමනි
සභාවේ
මේ පනතේ විධිවිධානලට යටත් යටත්ව මේ පනත් යටතේ ප්‍රදානය කරන ලද යම් අවසරයක් කියන වචනය.
සංශෝධන පරිදි සභාවෙන්ගද 17 සංශෝධන ඉදිරිපත් කිරීමට ඇමතිතුමා
20 වෙනි පිටුවේ 26 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. තැනැත්තන් වර්ගයක් හෝ වර්ග පනතේ හෝ ඒ යටතේ නිකුත් කියන වචන ටික. ඒ වගේම 31 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. තැනැත්තා හෝ තැනැත්තන් වර්ගය හෝ වර්ග මත බිය යුතුය කියන වචන ටික.
ඊළඟ එක ඊගාවට තියෙනවා.
ඒ තමයි 17 වෙනි වගන්තියට.
හරි. සංශෝධන පරිදි සභාවෙකද 18 වෙනි වගන්තියේ සභාවෙකද 19 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීමට ගාන ලැබෙනවා.
19 වෙනි වගන්තියේ 21 වෙනි පිටුවේ 6 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. වන වගන්තිය යටතේ වූ යම් නඩු කටයුත්තකදී පහත දැක්වෙන කියන වචන ටික. ඒ වගේම 11 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙන කොට සාදේශ කිරීමට මා යෝජනා කරනවා. වර්ගයක් හෝ වර්ගවල එරෙහි එම ලේඛන සාක්ෂි ලෙස කියන වචන.
19 සංශෝධන පරිදි සභාවෙකද 20 වෙනි වගන්තිය සභාවෙකද 21 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීමට ගරු ඇමතිතුමා
මේ 21 වෙනි පිටුවේ ගරු කතානායකතුමනි 33 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොට සාදේශ කිරීමට මා යෝජනා කරනවා. බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියෙකු සහ යන වචන. ඒ වගේම 22 වෙනි පිටුවේ 2 සහ 3 වෙනි පේලි ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. වර්ගයක් හෝ වර්ග හෝ එම තැනැත්තාගේ හෝ තැනැත්තන් වර්ගයක හෝ වර්ගවල බලයලත් කියන වචන ටික. ඒ වගේම 8 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. බලය විසින් බලය පවරන ලද මහ බැංකුවේ විදේශ විනිමය කියන වචන ටික. 10 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. මහ බැංකුව විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය කියන වචන ටික. ඒ වගේම 26 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. 2 විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු හෝ කියන වචන.
සංශෝධිත පරිදි සභාවෙන්ගද 22 වෙනි වගන්තිය සභාවෙන්ගද 23 වෙනි වගන්තිය සභාවෙන්ගද 24 වෙනි වගන්තිය සභාවෙන්ගද 25 වෙනි වගන්තිය සභාවෙන්ගද 26 වෙනි වගන්තිය සභාවෙන්ගද 27 වෙනි වගන්තිය සභාවෙන්ගද 28 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීමට ගරු ඇමතිතුමා
25 වෙනි පිටුවේ 12 වෙනි පේලිය ඉවත් කර පහත් දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. එය ගැසට් පත්‍රයේහි පළ කරනු ලැබීමෙන් මාස 3ක් ඇතුළත කියන වචන ටික.
සංශෝධන පරිදි සභාවෙකද 29 වෙනි වගන්තිය සංශෝධන
25 වෙනි පිටුව 24 සිට 31 වෙනි දක්වා පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කිරීමට මා යෝජනා කරනවා. ආ ඉවත් කරන ලද පනතේ පවරන ලද සහ નિયમિત දිනයට පෙර අතුවම වූ දිනයේදී අවසන් නොවී පවත් සියලු සිවිල් නඩු අපරාධ නඩු සහ නීති කෘත්‍ය નિયමිත දිනයේ සිට ඉවත් කරන ලද පනත යටතේ වූ සිවිල් නඩු අපරාධ නඩු සහ නීති කෘත්‍ය ලෙස සලකනු ලැබිය යුතු අතර එකී පනත ග්‍රන්ථ යටතේ අසා නිම කළ යුතුය සහ ආ ඉවත් කරන ලද පනත යටතේ පවරන ලද හා නියමිත දිනයට පෙර අතුව වූ දිනයේදී අවසන් නොවී පවත්නා වූ සියලු විමර්ශන හා පරීක්ෂණ නියමිත දිනයේ සිට බලත්මක වන පරිදි ඉවත් කරන ලද පනත යටතේ පවරන ලද විමර්ශන සහ පරීක්ෂණ ලෙස සරකන ලැබිය යුතු අතර නියමිත දින සිට මාස 6ක් ඇතුළත ඒකී පනත යටතේ අසා සිට නිම කරනු ලැබිය යුතුය කියන වචන
සංශෝධනය
26 වෙනි පිටුවේ දෙක එක සිට තුන දක්වා පේලි එම දෙකම දෙකද ඇතුළත්ව ඉවත් කිරීමට මා යෝජනා කරනවා.
සංශෝධන පරිදි සභාවේකද 30 වෙනි වගන්තියේ සංශෝධන දීපත් කිරීමේ ගරු ඇමතිතුමා
30 වෙනි වගන්තියේ 26 වෙනි පිටුවේ 18 වෙනි පේලිය ඉවත් කර පහත් දක්වනකොට සා අධ්‍යක්ෂණය කිරීමට මා යෝජනා කරනවා. තුන මේ පනතේ කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ කියන වචන
සංශෝධන පරිදි සභාවේකද 31 වෙනි වගන්තියේ සභාවේකද 32 වෙනි වගන්තියේ සංශෝධන දීපත් කිරීමේ ගරු ඇමතිතුමා
29 වෙනි පිටුවේ 4 වෙනි පේලිය ඉවත් කොට පහත් දක්වනකොටse අතුලත් කිරීමට අමාත්‍යවරයා යන්නෙන් මහ බැංකුවේ විෂයභාර අමාත්‍යවරයා අදහස් වේ කියන වචන
සංශෝධන පරිදි සභාවේකද නව වගන්තිය සංශෝධන දීපත් කිරීමේ ගරු ඇමතිතුමා
24 වෙනි පිටුවේ 26 වෙනි පේලියට ඉක්බිතිව පහත දක්වන නව වගන්තිය අතුලත් කර කිරීමට දණ්ඩන 26 1 මේ පනතේ විධිවිධාන වලට හෝ ඒ යටතේ නිකුත් කරන ලද හෝ සාදන ලද යම් නියෝගයන්ට නියමයන්ට හෝ විධානයන්ට පටහැනිව ක්‍රියා කරනු ලබන තැනැත්තෙකුට ඒ සඳහා දඩයක් නියම කරනු ලැබ නොමැති අවස්ථාවකදී සහ බැංකුව විසින් ලිඛිතව එම දැන්වීම වේ සඳහන් කරනු ලැබිය හැකි කාල සීමාවක් තුළ රුපියල් මිලියනයකට නොවැටි මුදලක් දඩයක් වශයෙන් ගෙවන ලෙස එම තැනැත්තාට නියම කරනු ලැබිය හැකි යුතුය කියන වචන දෙක
නේ තවනේ උපරේ ගණන්නේ ඊළඟට
පළවෙනි උපවගන්තිය යටතේ පඩවන ලද දඩයක් හේතු වෙන අගතියටපත් යම් තැනැත්තෙකුට ඒ තැනැත්තා වෙත ඒ දඩය ගෙවන ලෙස නියම කර දන්වෝන් ලැබීමෙන් පසු දින 30ක් තුල මෙම දඩය ගෙවන ලෙස කරන ලද නියමයට එරෙහිව පරීක්ෂණ මණ්ඩලය වෙත අභියාචනය කරනු ලැබිය හැකි අතර පරීක්ෂණ මණ්ඩලය විසින් 13 වෙනි වගන්තියේ දක්වා ඇති කාර්ය පරිපාටියට අනුව ඒ අභියාචනය නිශ්චය කළ යුතුය කියන වචන
තිබෙනවා. නව වගන්තිය සභාවේකද උපලේඛනයේ සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
උපලේඛනයේ 30 වෙනි පිටුවේ සමාජිකයන් උපදේශවල වලට පසු කිසියම් නිශ්චිත ගණදෙනුවක් ජංගම ගණදෙනුවක් ලෙස හෝ ප්‍රාග්ධන ගණදෙනුවක් ලෙස සලකනු ලැබිය හැකි දැයි සලකා බැලිය හැකිය. යන වචන වෙනුවට සමාජිකයන් විමසීමෙන් පසු කිසියම් නිශ්චිත ගණදෙනු ජංගම ගණදෙනු ලෙස හෝ ප්‍රාග්ධන ගණදෙනුවන් ලෙස සලකනු ලැබිය හැකිදයි නිශ්චල කළ හැකිය යන වචන ආදේශ කිරීමට මා යෝජනා
කරමි. උපලේඛනයේ සභාවේකද ප්‍රඥප්ති වගන්තිය සභාවේකද දීර්ඝ නාමය සංශෝධනපත් කිරීමට ගරු ඇමතිතුමා
දීර්ඝ නාමය පළවෙනි පිටුව විධිමත් කිරීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහාද විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම යන වචන ඉවත් කර ඒ වෙනුමට නියාමනය කිරීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහාද විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම හා නියාමනය කිරීම යන වචන ආදේශ කිරීමට මා යෝජනා කරා.
සභාවේකද නාමය සභාවේකද සභාව යලි රැස්වේ සලකා බලා සංශෝධන කාර්යයෙන් සම්මත කරන ලද බව දැනවෙන කැමැත්තෙමි. ගරු අමාත්‍යතුමා තුන්වෙනි කිම්
හරි යා අපි බෙදීමක් කියලනවා අපි මේ අලුත් ක්‍රමයට බෙදින් ගමන් අවසරය ලබන විදිහට යන් අපි will use the new method ගරු මන්තේතුමන්ලා තමන්ගේ ස්ථානවල කරුණාකර වාඩි වෙන්න ඉල්ලා සිටිනවා. ඒ වගේම මහලේකම්තුමා විසින් මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සුළු පැහැදිලි කිරීමක් කරයි.
ගරු මන්ත්‍රීතුමනි, මෙම ක්‍රමය පාවිච්චි කිරීම සඳහා පළමුවෙන්ම ගරු මන්ත්‍රීතුමන්ලාට වෙන් වූ ආසනයේ වාඩි වී සිටිය යුතුයි. දෙවනුව ඒ එක් එක් යන්ත්‍රයේ තිබෙන රතු පැහැති ස්කෑනරය මත දැනට අපට ලබා දී ඇති ඇඟිල්ල තබා එම සලකු අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඒ ඒ ඇඟිල්ල අර දැනටමත් අපිට ඒ ලබා දුන්නු ඇඟිල්ල ඒ කියන්නේ සමහර හුඟක්ම ඔව් සියලුම මන්ත්‍රී ඔව් ඔව් මන්ත්‍රීවරුන්ගේ තම්බෙක ඔව් ඔව් සියලුම මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ මාපට ඇඟිල්ල තමයි මේ සඳහා පාවිච්චි කළේ. නමුත් මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ මාපට ඇඟිල්ලේ සලකුණු වල තිබිච්ච යම්කිසි ප්‍රශ්නයක් නිසා අනෙකුත් ඇඟිලි ඒ සඳහා අපි පාවිච්චි කරලා තිබෙනවා. ඔව්. දැන් ඒ ස්කෑනරය මත තබා රතු පාට ස්කෑනරය මත තබා අනන්‍යතාවය තහවුරු කළ පසුව ඊට පස්සේ තමන් කැමති ආකාරයකට ඔව් නැත සහ වැලකී සිටිමි කියලා ඡන්දය දෙන්න පුළුවන්. ඒ සඳහා කොළබොත්තම පක්ෂ කියන එක රතු බොත්තම විරුද්ධයි කියන එක සහ තැඹිලි බොත්තම ඡන්දය දීමෙන් වැලකී සිටිනවා කියන එක ඇඟ වෙනවා. එම නිසා දැන් කථානායකතුමා ඡන්දය පාවිච්චි කරන්න දැන් පුළුවන් කිව්වට පස්සේ ඒ අනුව කටයුතු කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මේ පළවෙනි අත්හදා බැදී මේ නිසා තමුන්නාන්සේලාගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. දැන් ගරු මන්ත්‍රීවරණි ඔබට විද්‍යුත්මය භාවිතා කරමින් ඔබගේ ඡන්දය ප්‍රකාශ කළ හැකි.
හරිද? සියලු ජනා ඡන්ද දීමේ අවසානද? සියලු ජනම අවසානද? ගැටලුවක් තියෙනවද? නෝ. හරි. පැදිිටාවයක් තිරන කන්නා කළ අතවසන් අපි සය දෙන්නම්. අර ඒක මන්තිතුමා අපේ ඇමිතුමාගේ. අප පැහැදිලි කිරීමක් ඔන්නන් ගරු මන්තේතු බල්ල අත උසන්න පලවෙනි අවස්ථාවේ අඩුපාඩුකන් තියෙන් ැති නමුත් මේක ආයින්ඩ අර දිසානායක අතෙන්ට තන්න දිසනායක මන්තුමා වයිඩොන්ට ගුවන් හෙල්. හරිද? තව අපැදිිතාලයක් තියෙනවන කරුණා කරලා අපි ජනුවත් කරන්න දලීට දොපශන දරු බන්දුල ගුණාද මැත්තුම අපාත්තියන දර බැරගන්න මරියරි එන්ඩ දැන් නම් වැටෙනන ඔක්කොම ගරු මන්තිවරුණ දැන්ගේ චන්දය ප්‍රකාශ කිරීමේ කාලය අවසානයි. විපක්ෂනායක තුමාගේ මතර අන්තය යම්බිදී ගැඩලුව අත්තෙන ඇතුමයිට පක්ෂ චන්ද දෙනවා කිවා දැම් ප්‍රතිඵල පෙන්න්න හමකක්ද ඔබතුමයි ප්‍රශ්න ඇතිය නොද මේ පලවෙනි අවස්ථාව අඩුපාඩුකන් තියෙන්ට නමුත් මේ දීග කාලය ොන්ගත් තමන්සට පාසුව නැග නිසා මේක සීරියස් පිට කටයුතු කර නිසම ඉල්ලනවා. අත කිව නෑ නීතින්
Now we close, but you can give the official. Only two are not working. Huh? Then publish karna, me wa karna. Ha, nagila kiyanda garu emithuma obuthuma e mokadda pakshay hari garu paksha nayaka thuma paksha right then you publish now you can put that nan tika dan mic enne na araka nan tika watinna one ekai තව දෙකයි years 96 no 18 පොඩයි ඉන්න මේ නන් ටික දානවා නනුත් බල්ලා යන්න නන් දාන්න name will come නන් ටික බල්ලා යන්න කරු මන්ත්‍රීතු මල්ලා ආ හරි එකඟ වෙන්නේ නැත්නම් කියන්න කරුණාකරලා එකඟ වෙන්නේ නැත්නම් කියන්න හොඳයි සහයෝගයට බොහොම ස්තුති කරනවා මේ අනුව තුන්වෙනි පියවර සම්මතයි කියලා මම අත්‍ය ප්‍රකාශ කරනවා විදේශ විනිමය පනත්කිරීම පද තුන්වෙනි කියවා සංසවිතාකාරයෙන් සම්මතයෙන් ලබා ලදන බව දන්නවට කැමැත්තෙමි. කල් තැබීම
අද පාර්ලිමේන්තුව හෙට සවස 1 දක්වා.
ගරු සම්බන්ධන් මැතිතුමා කල් තැබීමේ යෝජනාව කවුද එන්නේ? අවේදි ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාසන පැමිණෙ නැත.
ගෞරව එදිරිකැති තලවේ.
Thank you, Mr. Deputy Chairman. May I, sir, first read my adjournment motion. Whereas the issue of missing persons, particularly in the northern eastern parts of Sri Lanka, has been a serious issue for some time. And whereas families of missing persons have in the past several months been carrying on peaceful demonstrations in all districts in the northern and eastern provinces to highlight this issue and to impress upon the government the urgent need to bring the issue of missing persons to a satisfactory closure. And whereas these families of missing persons have been interacting with government and have been assured that the following steps will be taken. One, the names of all persons who were in custody at that time, the present government assumed office, and the places in which they were held in custody would be made public. Two, the names of persons now held in custody and the places in which they are now held in custody would be made public. Three, that representatives of families of missing persons would be enabled to visit secret camps, secret detention camps, in which some persons have allegedly been held in custody and which these families have become aware of. Four, that the Office of Missing Persons will be operationalized in terms of the law enacted in August last year, and that through this process, the families of these missing persons would have the opportunity through various steps that could be taken when the law becomes functional to bring this painful issue faced by these families to some acceptable closure. This would bring to an end the trauma of uncertainty and lack of any reliable information whatever which the families currently face. And whereas four above had been initially fulfilled by the required notification, the law relating to the office and missing persons enacted on 23rd August 2016 had been made operational. And whereas the commitments made at 1, 2 and 3 above have not yet been fulfilled, and whereas the fulfillment of the commitments at 1, 2 and 3 above are fundamental to the families of missing persons, acquiring confidence in the whole process, which is critical to the success of the whole process and genuine reconciliation. It is reiterated that the building of confidence in the families of the missing persons is fundamental to the success of this whole process and genuine reconciliation. Release of relevant information, which only the government possesses and has the capacity to officially release, should be the first step in the commencement of the process related to the implementation of the law on the Office of Missing Persons. This motion urges the government as a matter of urgency to fulfill the government's commitments stipulated at 1, 2 and 3 above, and without delay commence the process at 4 above. In fact, sir, I have written to His Excellency the President in regard to this matter on the 20th of July, and I am tabling that letter. I will not read the whole letter. I'll be thankful if you will direct, sir, that this letter be published at the end of my speech in the Hansard. Now, the purpose of my moving this motion is this, sir. There are thousands of people, families of missing persons, who have been demonstrating and carrying on a protest in all the districts in the north and the east, in Jaffna, in Mana, in Kilinochi, in Bavonia, in Trincomalee, in Bariklo, in Ampare, wanting a closure to this question of missing persons and wanting the government to release information pertaining to these missing persons so they would know what happened to their next of kin. And this has been going on for a long time. See, in fact, I've been going and meeting some of these people. Recently, I was in Kilinochi, and a couple of days ago, and had occasion to go and meet those people. And I think that the time has come for necessary action to be taken on the part of the government to convince these people that there is a process which is taking place that will enable these people to be given information in regard to their kith and kin who have gone missing. And as a result of such information being made available to these people, the trauma that they are presently undergoing will come to an end, and that these persons will acquire some solace from the fact that information has been made available to them, and that we will be able to bring this matter to a satisfactory closure, where the persons will stop their demonstration and engage themselves in the process of assisting the Office of Missing Persons to ascertain the truth in regard to this matter. I might say a few words in regard to the path of the Office of Missing Persons. They are the part of investigations. They can come to a conclusion consequent to their investigations in regard to a particular person who is said to be missing. After that, they can issue a certificate that will enable these people to obtain either a certificate of absence or a certificate of death, one or the other, which will entitle them to various reliefs. they can be given reparation and other forms of support. Such a process, sir, and steps that I have outlined above would result in the families of missing persons being able to obtain some credible information pertaining to their missing kith and kin, and it will give them some measure of solace in regard to the trauma they are presently undergoing. I want to say a few words, sir, in regard to some statements being made by some important persons in regard to these obviously missing persons, and which I intended to persuade the government not to take action that needs to be taken in terms of the law that has been enacted, and to prevent this matter being brought to a closure in some acceptable way. I want to state very clearly that the issue of missing persons must not be confused with the war. In the war that has fought the armed conflict, on the one hand, there were the armed forces who were engaged in conflict with armed combatants. That was the conflict that went on for several years. All persons who went missing, all persons who disappeared, were unarmed people, whether they were unarmed civilians. A lot of parents surrendered their children to the armed forces, unarmed children, because they wanted an investigation to be held and for them to be released so they will be safe. On the contrary, if some combatants were taken into custody, the combatants were so taken into custody when they were unarmed, when they were no longer unarmed combatants. So in the case of all missing persons, sir, it's important to remember that the missing persons were unarmed. And I want to specifically mention that the persons who went missing who were unarmed must not be confused with persons who were engaged in a war, who were combatants, who were armed combatants. Recently, sir, I found that the former president, Honorable Mahinda Rajapaksa, had been making a statement that the missing persons law contravenes the Constitution. If the missing persons law contravenes the Constitution, you should have gone to the Supreme Court and challenged that law, which he did not do. He should have spoken up in his parliament and challenged that law, which he did not do. And he has stated that the whole country is in danger if the law is implemented. I think this is absurd, sir, because the law pertaining to missing persons merely enables the Office of Missing Persons to conduct certain investigations to find out what happened to the person who is said to be missing and give information to the next of kin in regard to their investigations to enable the next of kin to be reconciled to the reality and the truth of the current position pertaining to the next of kin. But here it is all being made out that the country is in danger, that the country's security is being jeopardized, and that the government is trying to do something which is harmful to the country. I don't think the government should allow itself to be dissuaded in any way by such propaganda from doing what needs to be done, sir, because the trauma of these families needs to be brought to an end. I'm a little concerned about this propaganda because the propaganda is being carried on the basis that the war heroes, the soldiers who fought the war, would be made to suffer if the law was implemented. Now, I would think, sir, that this is absurd, because if one reads the law, one can find out that there is no question of soldiers being in any way jeopardized or endangered as a result of the law being implemented. The law is intended to ascertain information which will give some relief to the missing persons. And furthermore, sir, we are a little concerned about the genuineness of these concerns for soldiers and war heroes. We all know the way Field Marshal Sarath Fonseca, he was then General Sarath Fonseca, the way he was treated after the war came to an end and after the presidential election in 2010. We all saw him in prisoner's clothes. He was described by the former government as the best army commander in the world, who brought the war to a satisfactory conclusion. But after he contested the presidential election in 2010, he was taken to prison on some very flimsy charges. And we saw the way he was treated. After all, there was no person who was more famous as a result of the war than General Sarath Fonseca, now Field Marshal. But he was taken into custody. He was humiliated. He was insulted. And we all saw that. And these are the very persons who now claim that war heroes will be affected if the law of missing persons is implemented. So I don't think that the government should pay any heed to these statements that are being made by some persons in order to create tension in the country, arouse communal passion amongst Sinhala people, and create a situation where the people will not be united but will continue to be divided. I think, sir, we should be very, very clear about that matter. A large number of soldiers fought the war. They carried out the instructions of their government. They were engaged in a war against armed combatants. Nobody can convict those persons of any crime. They were carrying out duties entrusted to them by the state, in keeping with the instructions of the state. But there were others who took into custody innocent civilians, unarmed civilians. There were others who took into custody unarmed combatants, some of whom have been molested, in fact, even raped, some of whom have disappeared. We saw on Channel 4 some of the terrible things that have happened to some of the persons taken into custody, both males and females. There was enough evidence on Channel 4 for one to really see what could have happened. Those are the persons who will probably have to face some investigations and possibly some charges if this matter is proceeded with. But the implementation of the Office of Missing Persons Law cannot bring that about right now. And I don't think criticism against the law on the basis that these persons will be affected should influence the government in any way from delaying the implementation of the law. Therefore, I would urge the government, sir, we ask that the list be published of persons who were in custody when you took over office, when the present government took over office. And the list, I'm finishing up, sir. I'm finishing up. And the list of persons who are presently in custody, because we want the
family, the missing person, to be given this information. And the family, the missing person, think that some of these persons were held in custody in secret camps. We want that also to be dispelled by these persons being enabled to go to these camps and see for themselves the true position. And I think, sir, now that the necessary gazette notification has been made in regard to this law being brought into effect without delay, that should be implemented and that law should come into force. The seven persons who will constitute the office of missing persons must be appointed without delay, and they must commence the various steps that they can take under that law, including investigations, providing reparation, providing compensation, giving information to the people in regard to what happened to their next of kin, their kith and kin. I think that this must be done without delay. This is a humanitarian problem. Where the families of missing persons want to know what happened to their kith and kin, their dear ones. And I think the government has a responsibility, a serious responsibility, to make such information available, and I would urge the government to act expeditiously in regard to this matter. Thank you, sir.
Andre.